නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි. අද අපි අදහස් කළා පාරමිතා සම්බන්ධයෙන් කාරණා කිහිපයක් සාකච්ඡා කරන්න. ඉතින් මේ සාමාන්‍ය පුද්ගලයෙකුට ඔහුගේ ඒ නිවන කරා යන ගමනට මේ පාරමිතා කියන ධර්මතාවය කොහොමද සම්බන්ධ වෙන්නේ? එතකොට අපේ බෝධිසත්වයන්ගේ පාරමිතා වකවානුව කොයි ආකාරයෙන්ද, ඒ වගේම ඒක පාරමිතා ගැන තියෙන වැරදි මත කිහිපයක් සාකච්ඡා කරන්න මේ දේශනාවේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් කවුරුන් දන්නවා, දැනට සතර අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ආතුව අපේ බෝධිසත්වයෝ ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ සමයේදී නියත විවරණ ලැබුවා. ඉතින් එදා ඉඳලා විශේෂයෙන් මේ ආපු ගමන මේ කල්පය තුළ බුද්ධත්වයෙන් කෙලවර වුණා කියලා. ඉතින් බුදු කෙනෙකුට විශේෂයෙන් සඳහන් වෙනවා දස පාරමිතා ධර්මයන් කියලා. සීල පාරමිතාව, මෛත්‍රී පාරමිතා, විවසීම, අධිෂ්ඨානය, වීරිය, ප්‍රඥාව, මේ වගේ ඒ උතුම් ගුණධර්ම නැවත නැවතත් ජීවිතවල ප්‍රගුණ කරලා ඒ සියලු ශක්ති එක්තැන් කරලා තමයි අවසානයේ බුද්ධත්වය ලබන්නේ. ඉතින් නමුත් මේක අනෙකුත් සාමාන්‍ය පුද්ගලයව පසුව ඒ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙන අයට කොතරම් දුරට අවශ්‍ය වෙනවද කියන එක තමයි මේ දේශනේදී සාකච්ඡා කරන්නේ. ඉතින් මුලින්ම අපි අදහස් කළා මේ අපේ බුදුරජාණන් වහන්සේ ආපු ගමන ගැන සරලව සඳහන් කරන්න. ඉතින් ඒ බුද්ධ වංශ පාළියේ එක්තරා කොටසක තියෙනවා මේ බුදුරජාණන් වහන්සේම දේශනා කරලා, අපිරිමෙයෝ ඊතෝ කප්පේ චතුරෝවාසි විනායක තන්නංකරෝ මේදංකරෝ අතුවපි සරණංකරෝ දීපංකරෝ ච සම්බුද්ධෝ ඒක කප්පම් හිතේජිනා කියලා. ඒ කියන්නේ මීන් කල්ප බොහෝ කාලයකට පෙරාතුව අපරිමෙයෝ ඊතෝ කප්පේ කියලා සඳහන්නේ පරිමාණයක් කියන්ට බැරි බොහෝ කාලයකට පෙරාතුව එක්තරා කල්පයක හිටියා කියනවා තන්නංකර මේදංකර සරණංකර දීපංකර කියලා බුදු රජාණන් වහන්සේලා හතර නමක්. එකම කාලෙ නෙමෙයි, ඒ එක කල්පයක් තුළ වරින් වර පහළ වෙලා. මේ කල්පය කියන වචනේ බුදුදහමේ නිතර යෙදෙන වචනයක්. සමහරවිට ආයුෂ් කල්පය කියලා සඳහන් කරනවා මිනිසෙකුගේ ජීවිත කාලයක් යම් කාලවකවානුවල වෙනස් වෙන ඒ ජීවිත ආයුෂ ප්‍රමාණය ගැන ආයුෂ් කල්පය කියලා සඳහන් කරනවා. ඒතකොට කල්පය කියලා බොහෝ විට සඳහන් කරනවා මේ මහා පෘථුවියක් හැදිලා ක්‍රමක්‍රමයෙන් හැදිලා ඒක විනාශ වෙන්නට ගත වෙන කාලය. දැන් ඔය මේ සෞර ග්‍රහ මණ්ඩලය ගත්තොත් ඒ දූවිලි වලාවක් තියෙන තැනක ක්‍රමයෙන් ඒ සූර්යයා බිහි වෙලා, ඒ අවට ග්‍රහ ලෝක බිහි වෙලා, ඒ ඊට පස්සේ ජීවයක් වෙන්න පුළුවන් මට්ටමකට ඒක විකාශනය වෙලා, මේ වගේ පෘථිවි තලයක් හැදිලා, පෘථිවි වගේ ලෝක හැදිලා, ඒ වගේ එකක් අන්තිමට විනාශ වෙන්න යනවන කාලේ තමයි අපිට විශේෂයෙන් හැඟෙන්නේ මේ කල්පය කියලා. දැන් නවීන විද්‍යාවෙනුත් හොයාගෙන තියෙනවා ඒ දැන් මේ තරු ඒ විනාශ වෙනවා සමහර ලාට පොකුරු වශයෙන්. ඒ කියන්නේ චක්‍රාවාට කියලා ඒ දැන් අපි ඉන්නේ මේ සීරපතේ කියන චක්‍රාවාටේ. මේ චක්‍රාවාට පිටින්ම එක දිගට කාලයක් තුළ විනාශ වෙන බව හොයාගෙන තියෙනවා. ඉතින් එතකොට ඒ දැන් බුද්ධහමේ සඳහන් වෙනවා මේ සංවට්ට කාලයේ විවට්ට කාලය කියලා. ඉතින් ඒක බොහොම අනුයාතයි මේ දැන් නවීන විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ තරු එකිනෙක. දැන් අපේ ශීරපතේ ගත්තොත් එහෙම නැත්නම් මේ එක එක ශීරපත, ඒ කියන්නේ දැන් අපි ඉන්නේ ශීරපතේ, තව ළඟ තියෙනවා ඇන්ඩ්‍රොමීඩා, මේ වගේ එක එක ඒ ගැලැක්සි එහෙම නැත්නම් චක්‍රාවාට එකිනෙකින් ඈත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට මේ කාලේ අපිට ගන්න පුළුවන් විවට්ට යුගය කියලා. බුදුදහම එක නිතර සඳහන් වෙන වචනයක්. එතකොට ඒ සමහර යුග තියෙනවා මේවා එකට එකතු වෙන කාල, එකට එකිනෙක ලං වෙන කාල. ඒවට කියනවා සංවට්ට කාලය කියලා. එතකොට මේ වගේ සමහර විට බුදුරජාණන් වහන්සේ කල්පය කියලා නොයෙකුත් ආකාරයේ අර්ථ දෙකකින් සිද්ධ කරලා තියෙනවා. ඒක අර්ථ දෙකීමක් තමයි. යොදුනක් දිග යොදුනක් පළල, ඒ යොදුනක් උස ලොකු, ඒ වගේ වර්ග පරිමාවක් තියෙන එකක අබයට පුරවලා අවුරුදු 100කට එක අබේ ඇට ගානේ අයින් කළා. සමහරට කල්පය ඉවර වෙන්නේ නැහැ කියන්නේ. ඉතින් මේ වගේ අති දීර්ඝ කාලයකටත් කල්පය කියලා බොහෝ විට අදහස් කරනවා. ඉතින් ඒ වගේ එකම පෘථිවි තලයක් තියෙන එකම ලෝකයක් තියෙන කාලවල දැන් වරින් වර ඒ බුදුවරු ලෝකේ පහළ වෙනවා. ඉතින් එහෙම ඒ වගේ ඒ එක දැන් මේ උදාහරණයක් ලෙස දැන් මේ පෘථිවි තලයේ අපි ඉන්න එක තියෙන කාලේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම කියන බුදුරු හතර දෙනා වහන්සේම මේ එක පොළොව තලයේ ආශ්‍රිතවයි පහළ වුණේ. මොකද ඒකට සාධක තියෙනවා. බුදුරජාණන් වහන්සේගේම දේශනාවක අඩංගු වෙනවා. රජගහනුවර වැඩ සිටිද්දී එක්තරා පර්වතයක් පෙරනලා බුදුරජාණන් වහන්සේ කියනවා, මේ කකුසඳ බුදුන්ගේ කාලේ මෙන්න මෙහෙමයි මේ පර්වතයට නැග්ගේ. ඊට පස්සේ ඒකට දවස් කීපයක් ගියා. ඊට පස්සේ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ ඊට අඩු දවසක් ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ දවසක් විතර ගියා. ඊට පස්සේ අපේ දැන් මේ ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ උදේ ගිහිල්ලා හවස එන්න පුළුවන් ආකාරයට මේ පස වැඩිලා මේ උස අඩු වෙලා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට එතනින් පේනවා මේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප කියන බුදුරු තුන්නම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් එක්ක එකම පෘථිවි තලයක තමයි වැඩ සිටින්ට ඇත්තේ කියලා. ඉතින් ඒකයි මේ කල්පය කියලා මම අදහස් කළේ. විශේෂයෙන් මේ ග්‍රහ මණ්ඩලයක්, සෞර ග්‍රහ මණ්ඩලය වගේ එකක් එකට ගොඩනැගිලා ඒක හිම දුවිලි වලා වගේ තිබිලා ගොඩනැගිලා පසුව නැති වෙන්නේ යන උගේ. ඉතින් ඇත්තටම අද විද්‍යාත්මකව ගත්තොත් බොහෝ විට පර්යේෂකයෝ හිතන්නේ අවුරුදු 50,000න් පස්සේ, දැනට අවුරුදු 50,000කට පෙර ආතු හෝමෝ නියන්ඩර්තල් කියලා වානර වගේ පෙනුමක් තියෙන සත්වෙක් හිටියා. ඒ කාලෙදී ඒ සත්ව ලෝකෙන් අතුරුදහන් වෙලා ගියා. ඉතින් ඊට පස්සේ යුගයේ මේ හෝමෝ සේපියන් කියන මිනිස්සු ලෝකේ ව්‍යාප්ත වුණා කියලා. නමුත් දැන් හොයාගෙන තියෙනවා මේ නියන්ඩර්තල් කියන ඒ වානර පුද්ගලයාගේ යෙන් ඍජු සාධක හොයාගන්න බෑ. මේ හෝමෝ සේපියන් කියන නවීන මානවයාගේ ඒ ඥාන සැකැස්මට ඍජු සම්බන්ධයක් නෑ කියලා. ඉතින් සමහර පර්යේෂකයෝ දැන් හොයාගෙන තියෙනවා අවුරුදු 100,000 එහා ගිය මේ හෝමෝ සේපියන් ලගේ ඒ අස්ති, හිස්කබල්, ඒ ඥාන සැකැස්ම තියන අය ඉඳලා තියෙනවා කියලා. නමුත් ඉතාම දුර ඇත අතීතයට යද්දී මේවැ ඒ අවුරුදු 100,000 පරණ ඒ පොසිල හොයාගන්න ඉතාමත්ම අපහසුයි. ඉතින් බුදුදහමට අනුව පේන තියෙන්නේ අවුරුදු මේ දැනට 40,000-50,000 එහා නෙමෙයි මේ මිනිස්සු ටිකෙන් ටික ව්‍යාප්ත වුණේ. ඊට බොහෝ කාලයකට පෙර ආතු ඉඳලා මිනිස්සු හිටිය ඇත්තටම මීට වඩා වැඩි ආයුෂ තියෙන අවුරුදු 1,000-2,000 දැන් මිරි සෙල්ලයිටි බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 20,000 යුගයක් තියෙනවා. ඉතින් ඒතන ඉඳලා ටික ටික අඩු වේගන ආව අපේ බුදුරජාණන් වහන්සේගේ සමය වෙනකොට අවුරුදු 100ක් ආයුෂ බවට බැස්සා. එතකොට අවුරුදු 20,000 ආයුෂ තියෙන කාලයක් තිබ්බනම් ඒ කියන්නේ දැනට බොහෝ කාලයකට පෙර ආතු වෙන්න ඕන. ඉතින් මේවා ඇත්තටම සමහර වෙලාවට විද්‍යාඥයන්ට සාධක හම්බෙනවා. දැන් මම එක දවසක් වැඩසටහනක දැක්කා අවුරුදු මිලියන ගානක් හෝ බිලියන ගානකට එහාට ඒ මිනිස්සෙගේ හැඩරුව තියෙන පොඩි හදපු බෝනික්කේ වගේ කෙනෙක්. ඉතින් මේවා මේ විද්‍යාඥයන්ට මේක තමන් දන්න දැනුමත් එක්ක ගලප ගන්නට බැරි හින්දා ඔවුන් ඒක ගැන එච්චර සලකා බලන්නේ නැහැ. මොකද ඒ දැන්ට අවුරුදු 100කට විතර ආපු ඒ පරිණාමවාදයේ ආපු එක තමයි බොහෝ ඒ දෙනා අතර තවමත් ඔළුවේ වැඩ කරන්නේ. මේ ඇන් හෝමෝනියන් රටාල්ගේ ඉඳලා අවුරුදු 50,000ක ඉඳලා මේක මනුස්ස වර්ගය ව්‍යාප්ත වුණා කියලා. නමුත් දැන් බොහෝ සාධක අලුතෙන් හම්බලා තියෙනවා. ඊට වඩා බොහෝ එහාට මේ හෝමෝ සේපියන්ලා හිටියා කියලා. ඉතින් ඒක නිසා මේ බුදුදහමේ සඳහන් වන මේ රජ පෙළපත් රජයුග අපිට ඒ තවදුරටත් ඒ විශ්වාස කරන්න පුළුවන් මට්ටමට දැන් ටික ටිකේ විද්‍යාව දියුණු වෙගෙන එනවා. ඉතින් මෙන්න මේ වගේ එක්තරා යුගයක් තිබ්බා දීපංකර කියන බුදුරජාණන් වහන්සේ සහ ඒ හිටපු බුදුරජාණන් වහන්සේලා හතර නමක් හිටපු යුගයේ අවසාන බුදුරජාණන් වහන්සේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ මීට බොහෝ කල්ප ගානකට පෙර පරිමාණයක් කරන්නට බැරි කාලයකට පෙර කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අර ගාථාවෙන්. ඉතින් එදා තමයි නීති විවරණ ගත්තේ. ඇත්තටම අපේ බෝධිසත්වෝ පාරමිතා පුරන්න පටන් ගත්ත දවස නෙමෙයි ඒ නීති විවරණ ගන්ටේ දුණු දවස. ඇත්තෙන්ම ඊට බොහෝ කාලයකට පෙර ආතෝ ඉඳලා ඒ ගුණධර්ම වඩාගෙන ආපු නිසා තමයි දීපංකර බුදුරජාණන් වහන්සේගේ සමයේදී ඒකාන්තයෙන්ම බුදු වෙන්න තරමට ශක්තියක් උන්වහන්සේගේ අධ්‍යාත්මය තුළ ගොඩනැගිලා තිබ්බී. ඉතින් ඒක දැකලා තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ දුන්නේ මේ සුමේධ තාපසයා ගෞතම නමින් බුද්ධත්වයේ ලබනවා කියලා. එතකොට ඊට පස්සේ මේ බුද්ධ වංශ පකීණක කාණ්ඩේ ගාථාවක් එනවා. දීපංකරස්ස අපරේණ කොණ්ඩඤ්ජෝ නාම නායකෝ ඒකෝව ඒක කප්පම්හි තාරේසි ජනතං බහුම්. දීපංකර බුදුරජාණන් වහන්සේට පස්සේ කොණ්ඩඤ්ජ කියන බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ජෝ නාම නායකෝ ඒකෝව ඒක කප්පම්හි තාරේසි ජනතං බහුම්. එක කල්පයක උන්වහන්සේ විතරයි පහළ වෙලා තිබ්බේ. බොහෝ දෙනාව ඒ නිවන් මාර්ගයට එහෙම නැත්නම් සසරෙන් නිතර කරන්නට උන්වහන්සේ සමර්ථ වුණා කියලා ඒ ගාථාවෙන් කියන්නේ. ඊට පස්සේ කියනවා දීපංකරස්ස භගවතෝ කොණ්ඩඤ්ජස්සද සත්තුනෝ ඒතේ සං අන්තරා කප්පා ගණනාතෝ අසංඛ්‍යය. දීපංකර බුදුරජාණන් වහන්සේත් කොණ්ඩඤ්ජ බුදුරජාණන් වහන්සේත් අතර කාලේ ඒ කල්ප ගණන ගිවිගිය කල්ප ගණන ගණන් කිරීම වශයෙන් කරන්න බෑ අසංඛ්‍යා කියලා දක්වලා තියෙනවා. සංඛ්‍යාවට ගිනිය නොහැකි කියලා. දැන් එක අවස්ථාවකේ දීපංකර බුදුරජාණන් වහන්සේ හිටපු ඒ කල්පේ බුදුරු හතර නමක් හිටියා. එයින් පසුව බොහෝ කල්ප යුග පසු වෙලා තමයි කොණ්ඩඤ්ජ කියන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. ඒතර ඒ අතර ගණන මෙතන සංඛ්‍යාවකට ගන්න බෑ. සමහරට කෝටි ප්‍රකෝටි ගානක් කල්ප ගෙවිනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඉස්සෙල්ලා සඳහන් කරා සමහර චක්‍රා වාට පිළින් ඒ තරු සමූහ විනිශ්චය වශයෙන් විනාශ වෙද්දී කොහොමද කාලය ගණින්නේ කියලා ගැටලුවක් එනවා. දැන් අපි කාලය ගණින්නේ ලොකු කාල ගණින්නේ වර්ෂ වලින්. එතකොට සූර්යා කැරකීම බලලා ඒ වර්ෂයයි 2යි 3යි කියන. සූර්යයෙකුත් නැති තැනක ග්‍රහ වස්තුන් නැති තැනක එතකොට මේ සීරපතේට අදාළ කිසි දෙයක් නැති තැනක කොහොමද මේ කාලේ මයින්නේ කියලා එක ගැටලුවක් එනවා. ඉතින් කොයි ආකාරයෙන් වෙතත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එක්කෝ එක කාලෙමයි ඉන්න බැරි හින්දා හරි එහෙම නැත්නම් බොහෝ කල්ප ගානක් හින්දා. ඉතින් ගාථාව හදද්දි දැන් අපි හිතමු කෝටි 1 කෝටි 25 ලක්ෂයක් කියලා කියනවට වඩා ඒක කල්ප එහෙම වගේ කියනවට වඩා ඒක පරිමාවක් කරන්න බෑ කිව්වත් ඒක එකමාර්ථය වගේ එන්නේ. ඉතින් මෙන්න මෙහෙම එක අතර අසංකේයයක් තිබ්බා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේ වගේ දැන් ඒ කොණ්ඩඤ්ජ බුදුරජාණන් වහන්සේට පස්සේ ලෝකේ පහළ වුණා මංගල කියලා බුදුරජාණන් වහන්සේ නමක්. ඒ පහළ වුණේ කල්ප සංඛ්‍යයකට පස්සේ කියලා ගාථාවකින් සඳහන් වෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාවක් කරන්න බැරි ප්‍රමාණයක් කල්ප ගෙවිලා ගියා කියලා. අර ඉස්සෙල්ලා කියපු අසංඛ්‍යයත් එක්ක සමයි කියන එක නෙමෙයි සංඛ්‍යාවකට ගන්න බෑ ගිනිය නැහැ කියන අදහස. ඊට පස්සේ මංගල බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච වකවානුවේ සුමන රේවත කියන තවත් බුදුරජාන් වහන්සේලා දෙනමක් පහළ වුණා. එතකොට එතන ඒ කල්පය තුළ මංගල බුදුරජාන් වහන්සේත් එක්ක බුදුවරු තුන් නමයි. ඊට පස්සේ රේවත බුදුරන් වහන්සේගෙන් පස්සේ ආයි ඊළඟ බුදු කෙනෙක් පහළ වෙන්නේ තවත් ඒ වගේම අප්‍රමාණ කල්ප ගානක් ගිහිලා සංඛ්‍යාවට නොගිනිය හැකි ඒ පහළ වෙන්නේ බුදුරන් වහන්සේ අනෝම දස්සේ බුදුරන් වහන්සේ. උන්වහන්සේ වැඩ සිටිය සමයේ පදුම නාර්ද කියලා තවත් බුදුරන් වහන්සේලා දෙනමක් උන්වහන්සේත් එක්ක තුන්නමයි ඒ කල්පය තුළ වැඩ හිටියා. එතකොට මේ අනෝමදස්සේ බුදුරන් වහන්සේගේ වකවානුවක අනෝමදස්සේ බුදුරන් වහන්සේ කියන්නේ අර මුලින්ම තණ්හංකර බුදුරන් වහන්සේ ඉඳලා ගත්තොත් නමෝෙනි බුදුරජාණන් වහන්සේ. එතකොට පදුම බුදුරන් වහන්සේ කියන්නේ 10. නාර්ද බුදුරන් වහන්සේ කියන්නේ 11 වෙනි. ඒ උන්වහන්සේගෙන් පස්සේ පහළ වුණා පදුමුත්තර කියන බුදුරන් වහන්සේ. ඒ බුදුරන් වහන්සේ අතරත් අර නාර්ද බුදුරන් වහන්සේගේ සිට ඒ කල්පයේ සිට කල්ප අපරමෙයයක් ගෙවිලා ගියා කියලා සඳහන් කරනවා. එතකොට මෙතෙන්දී සඳහන් කරන්න තියෙනවා දැන් මේ අවස්ථා හතරක ඒ බුදුරුන්ගේ අතර යුගවලදී සංඛ්‍යාවට ගන්න බැරි කාලවකවානු හතරක් ගත වෙලා තියෙනවා. එතකොට ඔන්න ඔහොම තමයි සතර අසංකේය කියන එක හැදෙන්නේ. ඒ සංඛ්‍යාවට ගන්න බැරි කාලවකවානු හතරක් කියන එක. එතකොට මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා අද අපේ මේ යුගයේ මේ කල්පය වෙනකන් ගත්තොත් කල්ප ලක්ෂයක් අතර පරතරය තියෙනවා. එතකොට මේ කල්ප ලක්ෂයකට පෙර ආතුව තමයි පදුමුත්තර බුදුරන් වහන්සේ ලෝකේ පහළ වුණේ. පදුමුත්තර බුදුරන් වහන්සේගේ ඉඳලා ඒ ලක්ෂය නිසා තමයි අපේ බෝධිසත්වයේ නියත විවරණ අරගෙන මේ පිරුන්දම් පුරාගෙන අප කාලයේ සතර අසංකේයයකුත් කල්ප ලක්ෂයක් කියලා කියන්නේ. පදුමුත්තර බුදුරන් වහන්සේගෙන් පස්සෙත් ලෝකේ බුදුවරු පහළ වුණා. දැනට කල්ප 31000කට පෙර ආතුව පහළ වුණ සුමේද සුජාත කියලා බුදුවරු දෙනම, දැනට කල්ප 108කට පෙර පහන වුණ පියදස්සී අත්තදස්සී ධම්මදස්සී කියලා බුදුවරු තුන්නම, කල්ප 94කට ඉස්සෙල්ලා සිද්ධාත්ථ කියන බුදුරන් වහන්සේ, 92කට ඉස්සෙල්ලා තිස්ස පුස්ස කියන බුදුරන් වහන්සේලා දෙනමක් පහළ වුණා, කල්ප 91කට ඉස්සෙල්ලා විපස්සී බුදුරජාණන් වහන්සේ, කල්ප 31කට ඉස්සෙල්ලා සිකී වෙස්සබෝ කියන බුදුරන් වහන්සේලා. ඊට පස්සේ තමයි මේ කල්පයේ කකුසන්ද කෝණාගම කස්සප කියන බුදුරයන් වහන්සේලා පහළ වුණේ. එතකොට කකුසන්ද කෝණාගම කස්සප බුදුරයන් වහන්සේලා වෙද්දී බුදුවරු අර තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා 26 නමක් වෙනවා. එතකොට අපේ බුදුරයන් වහන්සේ ඊළඟට පහළ වෙන්න ඉන්න මෛත්‍රී බුදුරයන් වහන්සේත් එක්ක ඔක්කොම බුදුවරු 28යි. එතකොට 820 බුද්ධ වන්දනාම කියලා ඒ පුරුදු කාටත් පුරුදු ගාථාවේ එන්නේ මෙන්න මේ බුදුවරු 28 දෙනාගේ නම. එතකොට අර පදුමුත්තර බුදුරන් වහන්සේ ගැන මම සඳහන් කළා මේන් කල්ප ලක්ෂයකට පෙර ආතුව ලෝකේ පහළ වුණේ කියලා. ඊට පස්සේ පහළ වෙච්ච බුදුවරු වරින් වර පහළ වුණාට ඒ අතරේ කල්ප අසංකේයවල් ගෙවිලා ගිහිල්ලා නැහැ. ඒ ප්‍රමාණ කරන්න පුළුවන් ගණන් තමයි ඔක්කොම තියෙන්නේ. කල්ප 108කට පෙර ආතුව 94කට 92කට 91කට වුන් වශයෙන්. එතකොට මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අපේ බුද්ධ ශාසනයට විශේෂ නෑකමක් කියනවා. මොකද අපේ බුද්ධ ශාසනයේ මේ මහා ශ්‍රාවක පදවි ලැබපු බොහෝ ස්වාමීන් වහන්සේලා මේ ඒ තමන්ගේ ඒ ගමන පටන් ගන්න මූලික හේතුන ලොකු පින්කමක් කරලා තියෙනවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ යෝගයකදී. ඉතින් ඊට පස්සේ සරියුත් ස්වාමීන් වහන්සේ ගත්තාම උන්වහන්සේ මේ තමන්ගේ ඒ අග්‍රශ්‍රාවක වෙන්න හිත තිබ්බු හොඳම අවස්ථාව වුණේ ඒ අවස්ථාව වුණේ අනෝම දස්සේ බුදුරන් වහන්සේගේ සමයේදී. කියන්නේ කල්ප ලක්ෂයකුත් ඊටත් තව අසංකීයකටත් පෙර ආතු. එතකොට මේ අපිට පේන මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ ඒ බුද්ධ ශාසනයට විශේෂ නැකමක් තියෙන නිසා තමයි අපේ බෝධිසත්වයන්ගේ ඒ පාරමිතා යුගය ගැන සඳහන් කරද්දී මේ සතර අසංකේයයයි කල්ප ලක්ෂයයි කියන කාරණේ විශේෂයෙන් යොදන්නේ. මොකද සතර අසංකේයය එකේ ප්‍රමාණය අති දීර්ඝ වුණාම අර කල්ප ලක්ෂය කියන එක ඇත්තටම නොගිනිය හැකි තරම් හරියට අපි හිතමු රුපියල් කෝටි 4ක් එක්ක රුපියල් 10ක් අපිට ලන්සු තියලා වැඩක් නැහැනේ. මිනිහෙකුට රුපියල් කෝටි 4ක රුපියල් 10ක දුන්නයි කියලා අපි කියන්නේ නැහැ. එතකොට නමුත් අර මේ කල්ප ලක්ෂය විශේෂයෙන් නැකමක් කියනවා අපේ මහා ශ්‍රාවකයෝ ඉඳලා ඒ මහා ශ්‍රාවකත්වයේ සඳහා නොයෙකුත් පින්කම් සිද්ධ කර නිසා තමයි මේක විශේෂයෙන් සඳහන් කරන්න හේතු වුනේ. ඉතින් මෙන්න මේ මේක තේරුම් ගත්තට පස්සේ මේ බුද්ධ වංශ පාලියේ එන මේ ආකාරය අපිට තේරුම් ගන්න පුළුවන් මේ මොකද්ද සතර අසංකේයයි කල්පලක්ෂයයි කියන්නේ කියලා. ඉතින් දැන් සමහරට දැන් ඊළඟට පහළ වෙන ලෝකේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. එතකොට සමහර විට උන්වහන්සේ නියත විවරණ ගත්තේ අපි හිතුවොත් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ පහරන කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ. සමහර ඊට පෙර ආතෝ බුදු කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. එතකොට කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ගත්තා නම් උන්වහන්සේට නියත විවරණ කාලය ගෙවිලා තියෙන්නේ කල්ප මේ අසංකේය තුනකුත් ලක්ෂයක්කුත් වෙනවා. කල්ප ලක්ෂයක් සහ අසංකේය තුනක් වෙනවා. ඉතින් ඊට ඉස්සර කොහේ රුගයක් ගත්තා නම් ඒ එකතු වෙන ප්‍රමාණය අනුව තමයි ගාන හදන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් එක්තරා වැරදි මතයකුත් බොහෝ දෙනා තුළ තියෙනවා. මේ ඇත්තටම මේක මේ අර්ථ කතාවල ආපු එක්තරා වැරදි සූත්‍රයක් නිසා බොහෝ දෙනෙක් නොයෙකුත් වැරදි මත මේක ගැන දරනවා. අර්ථ කතාවල එනවා පුබ්බ යෝගාවචර සූත්‍රය කියලා. මේ සූත්‍රය ආරම්භය වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට දවසක් අදහසක් එනවා විවේකයෙන් ඉන්නකොට මේ බුදුරජාණන් වහන්සේගේලාගේ ප්‍රාර්ථනාව ඒ ආපු ගමන ගැන විස්තර අහන්න ලැබෙනවා. ওই මහා ශ්‍රාවකයන්ගේ ආපු ඒ විස්තර අහන්න ලැබෙනවා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලාගේ මේ ඔවුන්ගේ අතීත ගමන කොහොමද, ඔවුන්ගේ ප්‍රණීදී අභිනිහාරය මොකක්ද කියලා ගැන උන්වහන්සේට ගැටලුවක් මතුවෙනවා. එතුණන්නේ ඒ කාරණේ මුල් කරගෙන තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ පසේ බුදුරුන්ගේ අතීත ඒ පෙරචර්යාව ගැන විමසන්නේ කියලා මේ අටුවාවේ තියෙනවා. ඉතින් ඒකට උත්තරයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ පුබ්බ යෝගාවචර සූත්‍රය කියන ධර්මපරියාය දේශනා කළා කියලා සඳහන් වෙනවා. ඒකේ කියනවා පංචමේ ආනන්ද ආනිසංස පුබ්බ යෝගාවචරේ. ආනන්දය ආනිසංස පහක් තියෙනවලු පෙර යෝගාවචරයක් වශයෙන් කටයුතු කිරීමේ. පළවෙනි එක කියනවා දිත්තේම ධම්මේ පටිකච්චේව අඤ්ඤං ආරාදේති. ditu dahamiyema mulimmama utum avabodhe labana rahat bawa labanawalu. noce ditteva dhamme patikacchewa aññan aaradeeti. itin ditu dahamiyema rahat bhavaye labenne nattan ata marana kale aññan aaradeeti. marana marana asanna kale hari rahat bhavaye labanawalu. ehema beri unoth ata deva putto samano aññan aaradeeti. ilanga bhavaye deviyek vela මේ රහත් භාවයේ ලබනවලු. අත බුද්ධානං සම්මුඛී භාවයේ කිප්පා විඤ්ඤා හොදි. එහෙම නැත්නම් ඊළඟ බුදු කෙනෙක්ගේ සම්මුඛේහි ඉක්මනින්ම විශේෂ ඥානයකට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවලු. අත පච්චිමේ කාලේ පච්චේක සම්බුද්ධෝ හොති. එහෙම නැත්නම් ඒ කාලෙත් මග හැරුණොත් පච්චේක සම්බුද්ධ ප්‍රත්‍යේක සම්බුද්ධ කෙනෙක් බවට පසේ බුදු කෙනෙක් බවට පත් වෙනවලු. එනම ඒ කොටසට යටින් තවත් බුදුරන් වහන්සේ දේශනා කළ අවසයෙන් තමයි තියෙන්නේ මේ සතර අසංකේයයක් යනවා. ඒ සමහර බෝධිසත්වයන්ට එතකොට සමහර බෝධිසත්වයෝ ඒ නියත විවරණ ගත කරන කාලේ ඒ පාරමිතා පුරණ කාර්ය අට අසංකේයයි කල්පලක්ෂයක් වෙනවා. ඒ සමහර බෝධිසත්වයන්ට 16 අසංකේයයි කල්පලක්ෂයක්. ඒ කියන්නේ 16 අසංකේයයකුත් කල්පලක්ෂයකුත් වෙනවායි කියලා. ඒක අර ඔවුන්ගේ ප්‍රඥාවේ, වීරයේ, ශ්‍රද්ධාවේ මේ මට්ටම් අනුව එහෙම වෙනවා කියලා මේ අර්ථ කතාවක සඳහන් වෙනවා. ඉතින් අර ඉස්සෙල්ල කරපු විවරණයත් එක්ක පැහැදිලි ඇති කියලා හිතෙනවා. ඒ කියන්නේ මේ අට අසංකේයයකුයි කල්පලක්ෂයක් හරි 16 අසංකේය කල්පලක්ෂයක් හරි කියලා කියන එකේ තේරුමක් නැහැ කියන එකේ කර අපේ බුද්ධ ශාසනයේම ආවේනික වෙච්ච කාරණයක් නිසා. ඉතින් ඒක ගැන අර ඒක හතර සංඛ්‍යා කල්පලක්ෂයයි හැදුනේ කොහොමද කියලා හරිය අවබෝධයක් නැතුව මේ බුද්ධ වංශ පාළිය හරියට අදාරලා නැතිකම නිසා කවුරු හරි මේ සූත්‍රයේ ගොඩනගද්දී මේ ආකාරයකට ගොඩනගලා තියෙනවා. මොකද මේ වගේ වැරදි සූත්‍ර, මිත්‍යා සූත්‍ර ඕනතරම් ඒ කාලේ මේ එක එක නිකායවල ගොඩනගව, විශේෂයෙන් ඔය අභයගිරියෙන්, ඒ වගේ මහායානිකයන් අතර මේ වගේ මේ පෙර බුදුහරු ගැන බොහෝ එක එක සූත්‍ර තියෙනවා. ඔවුන් ඒවා සඳහන් කරන්නේ මේ විදිහටම ඒවං මේ සුතං කියලා පටන් අරගෙන බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනයක් විදිහට ඒ කතා කරන ශෛලියත් ඇතුළත් කරලා දානවා. දැන් මේකේ මේ සූත්‍රයේ මේ එක මුල් කියන එකේ ලොකු අර්ථයකින් ගැටලුවක් නැහැ. ඇත්තටම අපි මේ කවුරු හරි උත්සාහයක් කරනවා නම් මේ ශාසනය තුළ ඒක ඔහුට හේතු වෙන්න පුළුවන් ඊළඟ භවයේ දේවපුත්‍රයෙක් වෙලා හරි නිවන් දකින්නට. එහෙම නැත්නම් පස්සේ ඊළඟ එන බුද්ධ ශාසනයක් හරි මුණ ගැහුනොත් ඒක ඉක්මනින්ම මේ ධර්ම අවබෝධය ලබන්නට ඒක හේතු වෙන්න පුළුවන්. ඉතින් නමුත් මේ මේ සූත්‍රයේ කියලා තියෙන වචන විලාසය බැලුවාම ඒකේ එයා වචන එකක් නොගැලපෙන ගතියක් පේනවා. ඇත්තටම මේ මේ සූත්‍රයට වගේ යන අනුයාත වෙන සූත්‍රයක් සූත්‍ර පිටකේ තියෙනවා. ඒකේදී අපිට ගන්න පුළුවන් හරි අදහස මේ බුදුරජාණන් වහන්සේ මේ උත්සාහයේ වීරයේ මොකක්ද ප්‍රතිඵලය කියලා දක්වන සූත්‍රයක්. මේක සීල සූත්‍රය කියලා මේ සංයුක්ත නිකායේ මහාවග්ගපාළියේ ඉන්නේ. ඒකේ සඳහන් වෙනවා මේ සත්බොජ්ජංග වැඩිම ගැන. එතකොට යම් භික්ෂුවක් මෙහෙම සත්බොජ්ජංග වඩලා ඒව බහුලීකృత කළාට පස්සේ ඔහුට ආනිසංස හතක් ලැබෙනවා කියලා මේ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට ඒක ඉන්නේ සත්ත සම්බොජ්ජංගයේ සේවං බහුලීකත්තේස සත්ත පලා සත්තානිසංසා පාටිකංකා කතමේ සත්ත පලා සත්තානිසංසා කියලා මොන බුදුරජාණන් වහන්සේ විශ්සේව කරනවා. දිත්තේව ධම්මේ පටිකච්ච අඤ්ඤං ආරාදේති. දිටු දැහැමීම පෙරාතුවම උතුම් වූ අරහත් භාවයේ ලැබෙනවා. මේකේ අර එක ඒ වචන කාණ්ඩයක් අර පුබ්බ යෝගාවචර කියලා ඒ තිබ්බ සූත්‍රෙත් ඒ සමහර වචන වලට බොහොම ළඟින් යනවා. එතකොට අපිට හිතෙනවා මේ සූත්‍රයේ ඒ පසු කාලේ විකෘති කරගෙන තමයි අර පස්සේ එන පුබ්බයෝගාචර සූත්‍රය නිර්මාණය කරන්න ඇත්තේ කියලා. එතකොට කියනවා ඊට පස්සේ නොචේ දිත්තේව ධම්මේ පටිකච්ච අඤ්ඤං ආරාදේති යත මරණ කාලේ අඤ්ඤං ආරාදේති. මේ ත්‍රිපිටකයේ තියෙන සැබෑ සූත්‍රය එනවා. ඔහු දිටු දැමීමේම රහත් භාවයේ නොලබුණොත් එහෙම නැත්තම් මරණසන්න කාලේ හැරි රහත් භාවයට පත් වෙනවලු මේ සත්බොජ්ජංග වඩපු කෙනා. ඊට පස්සේ කියනවා නෝචේ දිත්තේව ධම්මේ පටිකච්ච අඤ්ඤං ආරාදේති නෝචේ මරණ කාලේ අඤ්ඤං ආරාදේති අත පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානං පරික්කය අන්තරා පරිනිබ්බාය හොති. ඒ දෙකම වුන් නැත්තම් මේ ජීවිතයේ ඒ බණ භාවනා කරලා සත්බොජ්ජංග වඩලා මේ උතුම් අවබෝධයටපත් වුනේ නැත්තම් මරණ කාලේ අවබෝධයටපත් වුනේ නැත්තම් ඊළඟට ඒ ඔහු පංච වෙන්න පුළුවන්. ඔහුට කියනවා ඕරම් භාගයේ සංයෝජන පහ සම්පූර්ණයෙන්ම සිඳ බිඳ දබල ඊළඟ ජීවිතයකදී ඒ කියන්නේ සුද්ධවාසකදී වගේ ඔහු මේ උතුම් වූ ඒ අරහත් භාවයේ කරා යන ගමනක් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ සූත්‍රයේ ආනිසංස හතක් තියෙනවා කියලා කියවනේ. පළවෙනි දෙක තමයි මේ ජීවිතේමයි එහෙම නැත්නම් මේ ජීවිතේ මේ මරණසන්න කාලේ. ඉතුරු පහම තියෙන්නේ ඒ ඊළඟ ජීවිතවල අර විශේෂයෙන් අර සුද්ධාවාස සත්වයක් වෙලා යන ගමනකදී අර අකනිටාව දක්වා යන ඒ ආකාර පහක් සඳහන් වෙනවානේ. අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, ඒ වගේ මේ අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි කියලා මේ ඒ පහත් එකතුලා ඔක්කොම හතක් දක්වනවා. මේ ජීවිතයේ දෙකයි, එහෙම නැත්නම් ඊළඟ ජීවිතයේ විශේෂයෙන්ම සුද්ධාවාසවල එක එක ඒ අවස්ථානුව මේ රහත් භාවය කරා යන ආකාර එක්ක ඔක්කොම හතක් දක්වනවා. එතකොට මේකේ මෙන්න මේක තමයි සත්බොජ්ජංග වැඩිීමේ ආනිසංස කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. දැන් මෙතන මේ දක්වලා තියෙන දෙකම මේක බුද්ධ ශාසනයක. එතකොට මේ එක බුද්ධ ශාසනයකම එහෙනම් එහෙම නැත්නම් එකම ළඟ භව කීපයක වෙන ආනිසංස කීපයක් මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දක්වනවා. නමුත් අර පෙර සඳහන් කරපු ඒ අර්ථකථාවේ ආපු ඒ බුබ්බ යෝගාවචර සූත්‍රයේ ඒකේ එන ආනිසංස බොහෝ ඈතට දිව යනවා. අනාගතේට මේ සමහරට පස්සේ බුදු කෙනෙක් වෙන්න හරි හේතු වෙනවා කියලා. සමහර විට එහෙම සඳහන් කිරීම හොඳයි. ඒකෙනුත් අර මේ උත්සාහවන්ත වෙන පුද්ගලයාට යම් කිසි මනසට ශක්තියක් රුකුලක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේකෙන් අද කාලේ සමහර අය හිතනවා දැන් අද කාලේ නිවන් දකින්න නම් අඩු ගානේ කල්පලක්ෂයක්වත් පෙරම් පුරලා තියෙන්න ඕනි. ඒ වගේ කාරණා හැම හිතේ තියාගෙන ඉන්නා ඉන්නවා. ඉතින් ඒ දැන් මේ පුබ්බ යෝගාචර සූත්‍රදියන්තනත්තේ සඳහන් වෙනවා අර මහා ශ්‍රාවකයෝ කියන නිතුනත් ශ්‍රාවකයන් වෙන්නත් ඒ කියන්නේ මෙතන අදහස් කරන්නේ මහා ශ්‍රාවකයන් ගැන කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕන කියලා. මේක මං හිතන්නේ සමහර මේ වැඩියට පෙරලගෙන මේ සාමාන්‍ය කෙනෙක් රහත් වෙන්නත් කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ කියලා වැඩි මතයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ බුදු කෙනෙක් ලෝකේ අමාරුම වැඩේ කළා කියන්නේ පෙර නොදුටු ධර්මයක් මේ තමන්ගේ භාවනා ශක්තිය මතු කරගත්තා කියන එක. එහෙම බුදු කෙනෙක් ලෝකයට පහළ වුණාට පස්සේ ඒක ඊට පස්සේ ඒ ධර්මතාවය ඒ ධර්මයේ ඔස්සේ මනසිකාරය කළා දකින්න අර බුදු කෙනෙක් ගත්ත වෙහෙසෙන් දරන්න ඕනි වෙන්නේ. මොකද අමාරුම කාර්ය තමයි පෙර කිසිම අවබෝධයක් නැති තැනක ඉඳලා අර උතුම් වූ සම්බුද්ධත්වය ගන්නවා කියන එක. ඊට පස්සේ බුදුරන් වහන්සේ ඒ ධර්ම න්‍යාය පෙන්වුවට පස්සේ අනෙක් අයට බොහොම පහසුයි. ඉතින් ඇත්තටම මේ නිවන් දකින්නට සුදුසු කාලය ගැන එහෙම නැත්නම් නොසුදුසු සමය ගැන බුදුරජාණන් වහන්සේ කරපු දේශනයක් අපිට හම්බෙනවා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ. මේකට තියෙන්නේ මේ අක්කන සූත්‍රය කියලා. මේකෙදි මේ බුදුරණවහන්සේම මේකේ හොඳ වැදගත් අර්ථයක් තියෙනවා. බුදුරණවහන්සේම ප්‍රශ්නයක් අහනවා භික්ෂුන් වහන්සේලාගෙන්. කනකිච්චෝ ලෝකෝ කනකිච්චෝ ලෝකෝ තිබික්කවේ අසුතවා පුතජ්ජනෝ බාසති. ඒ කියන්නේ මේ අවස්ථාව ලැබුණාම වැඩේ කරන්න ඕනි වැඩේ කරන්න ඕනි කියලා සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු කියනවා. නෝචකෝසෝ ජානාති කණංවා අක්කණංවා. නමුත් මේ පෘථග්ජනයෝ අවස්ථාව මොකද්ද අවස්ථාව නැති බව මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඇත්තටම සැබෑ අවස්ථාව කියලා කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ පැහැදිලි කරනවා. අට්ටිමේ භික්කවේ අක්කණ අසමයා බ්‍රහ්මචර්යා වාසාය. මහණෙනි මේ බ්‍රහ්මචර්යා වාසය කරන්න මේ නිවන් මාර්ගය යන්න අවස්ථා අටක් තියෙනවා සුදුසු නැති. එහෙම නැත්නම් යන්ට බැරි අවස්ථා අටක් තියෙනවා. මොකක්ද ඒ අට? පළවෙනි එක තමයි ඉද භික්කවේ තථාගතෝ ච ලෝකේ උප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ. ඒ කියන්නේ බුදු කෙනෙක් ලෝකේට පහළ වෙලා ඉන්නවා. එතකොට උන්වහන්සේ ධර්මයක් දේශනා කරනවා. ධම්මෝච දේසීයති ඕපසම්මිකෝ පරිනිබ්බානිකෝ. නිවන කරා යන ධර්මයේ දේශනා කරනවා. හැබැයි අයංච පුද්ගලෝ නිරයන් උප්පන්නෝ හෝති. එක පුද්ගලයෙක් ඉන්නවා එයා නිරේ ඉපදිලා අපාගත වෙලා. අයම් භික්කවේ පඨමෝ අක්කනෝ අසමය බ්‍රහ්මචර්ය වාසය. අන්න එයාට මේක නිවන් දකින්න පුළුවන් කාලේ නෙමෙයි. අන්නේ අනික තමයි පළවෙනි නුසුදුසු කාලේ කියලා බුදුරන් වහන්සේ පෙන්නනවා. දෙවෙනි එක බුදුරන් වහන්සේ පෙන්නනවා ඒ වගේම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයක් දේශනා කරන උතුම් වූ නිවන පිණිස. හැබැයි සමහර කෙනෙක් ඉන්නවා තිරච්ඡාන යෝනින් උප්පන්නෝ තිරසන් ලෝකේ ඉපදිලා. ඒක දෙවෙනි කාරණේ. තවත් කෙනෙක් ඉන්නවා එයා ප්‍රේත විසේ ඉපදිලා. තවත් කෙනෙක් ඉන්නවා අඤ්ඤතරං දීඝායුකං දේවනිකායන් උප්පන්නෝ hote. අර දීඝාස තියෙන එක්තරා දේවතාවන් සමග ඉපදිලා. සමහරට අර රූප ලෝකේ යන බුදුරජාණන් වහන්සේ අදහස් කරලා වෙන්න පුළුවන්. ඒක ඉපදුනහමත් නිවන් දකින්න බෑ. ඊට පස්සේ කියනවා පුණ්‍ය පරම් භික්කවේ ආංච පුද්ගලෝ පච්ඡන්ති මේ ජනපදේසු පච්චජාතෝ hote. සමහර කෙනෙක් මෙහෙම බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කරන කාලෙක මේ බොහොම දුර ඈත ප්‍රදේශයක ඉපදිලා තියෙන්නේ. සෝච හෝති අවිඤ්ඤාතාරේසු මිලක්කේසු. ඒ කියන්නේ කිසිම මේ ධර්මයක් ඇහෙන්නේ නැති නුවණ මද පුද්ගලයෝ ඉන්න. එහෙම නැත්නම් හොඳ සංවර ගති නැති ඒ වැද්දෝ වගේ ඉන්න තැනක ඉපදෙලා යත්ත නත්ති ගති බික්කෝ නම් බික්කුණී නම් උපාසක උපාසිකාන. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවරක් පිරිසෙහි ඒ හැසිරීමක් ඒ ප්‍රදේශවල වාසය කිරීමක් නැති තැනක එහෙම ඉපදිලා තියෙනවා. අන්න ඒක කියනවා එතකොට පස්වෙනි අසමය කියලා. ඊට පස්සේ කියනවා තවත් කෙනෙක් ඉන්නවා එයා මධ්‍යම ප්‍රදේශයේ ඉපදිලා. දැන් මේ බුද්ධ කාලය ගැන අදහස් කරලා මේ කියන්නේ සෝච හෝති මිච්ඡා දිට්ඨිකෝ විපරීත දසිනෝ. ඔහු මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන එක්ක දේවවාදයක් වගේ මිත්‍යා දෘෂ්ටියක බැසගෙන ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය තමයි නත්ති දින්නා යත්තේට දුන්දේ විපාකයක් නැහැ. මේ එතකොට කර්ම විපාකයක් නැහැ. අම්මා තාත්තා නැහැ. උපපාතික සත්තු නැහැ කියන මිත්‍යා දෘෂ්ටිය බැසගෙන. එයාටත් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා. එතකොට ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නනවා තව කාරණයක්. හත්වෙනි එක හැටියට අයන්ත පුද්ගලෝ මජ්ජිමේ සුජනපදේ සුපච්චජාතෝ හෝති සෝච හෝතු දුප්පන්න. තව කෙනෙක් ඉන්නවා ධර්මය ඇහෙනවා නමුත් ඔහුගේ ප්‍රඥාව නැහැ. ඒ අපටි බල සුභාසිතා දුබ්බාසිතස්ස අත්තං මඤ්ඤාතුම් අයම් බික්කවේ සත්තමෝ අක්කොන. තවත් කෙනෙක් ඉන්නවා එයා මධ්‍යම ප්‍රදේශයේ ඉපදිලා බුදු කෙනෙකුත් ධර්මයේ දේශනා කරන සමයක. හැබැයි ඔහු දුප්ප්‍රඥ මොලේ නැහැ. ඔහුට සුභාසිත දුබ්බාසිතේ තේරෙන්නේ නැහැ. අර කෙලතොල්ලු කියලා කියන්නේ අන්න ඒක කියනවා සත්වෙනි අවස්ථාව කියනවා ධර්මය අවබෝධ කරගන්න බැරි. ඊට පස්සේ අටවෙනි කාරණේ කියනවා අටවෙනි අවස්ථාව තමයි බුදු කෙනෙක් ලෝකෙ ඉපදිලා නැහැ. එතකොට පුද්ගලයා කොච්චර නුවණ තිබ්බත් හොඳ ප්‍රදේශයක ඉපදිලා තිබ්බත් බුදු කෙනෙක් නැති කාලේ ඔහුට නිවන් දකින්න බෑ කියලා. එතකොට ඒක බුදුරන් වහන්සේ පෙන්නන අවස්ථාවේ ඒකෝව බික්කවේ කනෝච සමයෝ බ්‍රහ්මචර්යා වාසය. ඒක නිසා එක අවස්ථාවක් තියෙන්නේ. මොකක්ද ඒ අවස්ථාව? ඉද බික්කේ මහණෙනි මේ තථාගත කෙනෙක් ලෝකෙ ඉපදිලා ඉන්නවා විද්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු. උන්වහන්සේ උතුම් වූ ධර්මයේ දේශනාව නිවන් පිණිස සම්බෝධගාමි සුගතප්ප වේදිතෝ අයංච පුද්ගලෝ අත්තමඤ්ඤාතුම්. පුද්ගලයෙකුත් ඉන්නවා මේ ලෝකේ ආර්ථය අනර්ථය තේරෙන අර විඤ්ඤෝ පුරුෂයෙක් කියලා කියන්නේ. එතකොට අයම් බික්කවේ ඒකෝ කනෝ. අන්න මේක තමයි කියනවා එකම අවස්ථාව. එතකොට මේ පාරමිතා ගැන අපි මේ සැලකීමේදී මෙන්න මේක. මොකද මේ අපිට ලැබිලා තියෙන අති විශිෂ්ට අවස්ථාවක්. මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ධර්මය ඇහෙනවා. එතකොට ඒ සද්ධර්මයේ තියෙනවා. ඉතින් අපි දීර්ඝ කාලයක් මෙහෙම පාරමිතා පුරන්න ඕනි කියලා යමෙක් ප්‍රමාද වෙනවනම් අන්න එතන තියෙන ඒ ප්‍රමාදය එතන ඒක ගැන තමයි අපි විශේෂයෙන් මෙතන මතක් කරන්නේ යදුනි. මේකට හොඳ කාරණයක් තියෙනවා. අර මහදන සිටු පුත්‍රයාගේ කතාවෙන් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බරණැස් නුවර බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන දවසක අර ඒ දානශාලාවේ ඉඳුල්බත් ගන්න දිලින්දෙක් දැකලා බුදුරජාණන් වහන්සේ කල්පනා කරනකොට කවුද කියලා දැක්කා. මේ බරණැස් නුවර සිටු වෙලා හිටිය කෙනා තමයි දැන් මේ දිලිඳුභාවයට පත් වෙලා තමන්ගේ භාර්යාවත් එක්ක හිඟා කාගෙන ජීවත් වෙන්නේ කියන. ඒක දැකලා බුදුරජාණන් වහන්සේ ඒ සිනා පහල කරා මේ ඒ සංසාරේ ස්වභාවය දැකලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට විමසුවහම බුදුරජාණන් වහන්සේ කියනවා මේ සිටු පුත්‍රයා මේ මුල් කාලේ වීර කරානම් රහත් වෙන්න පින තිබ්බ කෙනෙක්. එතකොට එයා හරියට ධනය යොදලා වැඩ කළා නම් ඒ පැත්තෙන් ගියා නම් එයා මේ නගරේ අග්‍ර සිටුවරයා බවට පත් වෙන්න තිබ්බා. එයාගේ භාර්යාව අනාගාමි වෙන්න තිබ්බා කියලා. ඊට පස්සේ මධ්‍යම වයසේ හරියා වීර කරා නම් එයා අනාගාමි වෙන්න තිබ්බා කියනවා. එහෙම නැත්නම් දෙවෙනි සිටුවරයා වෙන්න තිබ්බා කියනවා නගරේ. එහෙම නැත්නම් අවසාන වයසේ හරියා වීර කරා නම් එයා සකෘදාගාමි වෙන්න තිබ්බා කියනවා. එතකොට දැන් ඒ ඔක්කොම යා වයස ගෙවිලා ගිහිලා දැන් වයස් ගත වෙලා දැන් හිඟා කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද මෙයා අර පාප මිත්‍රාශ්‍රයට ලක් වෙලා ඒ සිටු ඒ කියන්නේ හොඳට ඉන්න කාලේ පාප මිත්‍රා ආශ්‍රය නිසා මේ මතට ගිජු වෙලා සියල්ලම ධනෙ වියදම් කරලා අන්තිමට හිඟා ගන්න සිද්ධ වුණා. ඉතින් දැන් වයස් ගතව බොහොම ජරා ජීර්ණ තත්ත්වයට පත් වෙලා ඉතින් දැන් එයාට ධර්මය අවබෝධ කරගන්න මට්ටමක් නැහැ. එතකොට මේක නිසා බුදුරණන් වහන්සේ හරි ලස්සන ගාථාවක් කියනවා. අලද්දා යොබ්බනේ දනං නැහැ. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං. ජින්න කොංචාව ධායන්ති කීන මච්චේව පල්ලලේ කියලා. බ්‍රහ්මචරියා වාසය කළා නැතුව අලද්දා යොබ්බනේ දනං. තරුණ කාලේ ධනෙ හොයලත් නැතුව ජින්න කොංචාව ධායන්ති වයස්ගත වෙච්ච කොස්වා ලිහිණියක් වගේ මේ බලාගත්තාතේ බලාගෙන ඉන්නවා කොහෙද කීන මච්චේව පල්ලලේ. මේ මසුන් නැති මඩ වගුරක් ආශ්‍රිතව දැන් ওই වැව්වල එහෙම වතුර හිඳෙන කාලෙට ඒකේ මත්ස්‍යෝ අල්ලගෙන කනවා කොක්කෝ ඇවිල්ලා. ආයි හොඳටම වතුර හිඳුනට පස්සේ කාලයක් එනවා මේ කන්න මාළු නෑ ඔකේ. එක්ක ඔක්කොම අල්ලන් කාලා හිටබියුන් ටික මැරිලා ගිහින්. ඉතින් ওই කාලෙට කොක්කෝ මොකද කරන්නේ මේ වෙන හොඳ මත්ස්‍ය සම්පත තියෙන වැවක් වතුර තියෙන තැන් හොයාගෙන යනවා. හැබැයි මේ වයස්ගත වෙච්ච කුරුල්ලෙක් ඉන්නවා මේ මේකට දැන් වෙන තැනකට යන්නත් බැහැ. තමන් හිටපු ගෑවේ වතුරත් හිඳිලා ගිහිල්ලා. මාළුත් ඔක්කොම කීන මච්චේව. මාළුත් ඔක්කොම සීන වෙලා ගිහිල්ලා. ඉතින් කරගා කියාගන්න දෙයක් නැතුව ජින්න කොන්සාව 10 අංකේ අර ඔහේ බලාගත්තු ඇතේ බලාගෙන සෝතවලෙන් කල්පනා කර කර ඉන්නවා. මොකක් නිසාද? අචරිත්වා බ්‍රහ්මචරියන්. කාලෙට ඒ බ්‍රහ්මචරියා වාසය කළේ නැහැ. කාරණ කරන්න තිබ්බ බීර කරේ නැහැ කියලා හරි ලස්සන අර්ථයක් තියෙන ධම්පදේ ගාථාව දේශනා කළේ මේ බරණස් නුවර ඒ සිටුතුමා ආරම්භයක්. එතකොට මේ කතාවෙන් පේන කාරණේ තමයි මෙයාට මුල් කාලේ රහත් වෙන්න තිබ්බා. දෙවෙනි කාලේ බීර කරා නම් අනාගාමි වෙන්න තිබ්බා. එතකොට අවසාන කාලේ සකෘදාගාමිවත් වෙන්න තිබ්බා. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ දැක දැකත් ඇයි මේ මාර්ගඵලයකට පත් වෙන්න බැරි කියලා ගැටලු වෙනවා. එතකොට අපිට පේනවා පාරමිතා කාරණේ නම් මුල් වෙන්නේ පුද්ගලයෙක්ට නිවන් දකින්නට බුදුරජාන් වහන්සේ මෙහෙම කියන්න අවශ්‍ය වෙන්නේ. දැන් කල්පලක්ෂයක් පිරුවා වූ පාරමිතා ඕනනම් රහත් වෙන්න. එතකොට මෙයාගේ තරුණ කාලේ කල්පලක්ෂයක් දැන් පුරුදු පාරමිතා තිබ්බ එක මෙයා වයස්ගත වේ දී ශක්තිය ඔක්කොම සිහින වෙලා ගියාද? දැන් එහෙම නැත්තම් මොකද දැන් වෙලා තියෙන වෙලා තියෙන්නේ මෙයාගේ දැන් යමක් අවබෝධ කර ගැනීම මානසිකාර්ය කිරීමේ ශක්තිය දැන් නැහැ. ඒ ශක්තිතාවය නැහැ. ඒ භාවනා කරන්න අවශ්‍ය කායික ශක්තිය නැහැ. අනික් අතට මතක ශක්තිය නැහැ. එතකොට ඒ මතක ශක්තියත් එක්ක සම්බන්ධයි සතිය කියන එක, සිහිය කියන එක අපි දිනු කරගත යුතු ධර්මය. එතකොට කායික පැත්තෙන් දුර්වලයි, මනස මෙහෙයවීම පැත්තෙන් දුර්වලයි. එතකොට මෙයාගේ දැන් මෙයාට ධර්ම අවබෝධය කරන්න නොහැකියාව විශේෂයෙන් ඇතිලා තියෙන ඒ කාරණා මත පාරමිතා සම්පූර්ණ නම් එකපාරටම අවුරුදු කීපයකදී මෙයාගේ පාරමිතාව ඒ ගිලිහුණා කියලා අපිට කියන්න බෑ. ඒ පාරමිතා ශක්තිය ගිලිහුණා කියලා කියන්න බෑ. ඉතින් අපිට පේන්නේ මේ කතාවේදී මේ ඇත්තටම අපි මේ දීර්ඝ කාල සසරේ යන ගමන ගැන ගත්තොත් බොහෝ විට තිරසන් අවස්ථාවල, බොහෝ කාලවල හොඳ සත්පුරුෂයෝ නැති අවස්ථාවල, පාප අදහස් තියෙන පාපී සමාජවල ඉන්නේ. ඉතින් ඒ වගේ කාලවල බොහෝ විට ඒ සත්වයේ සිත දියුණුවටපත් වෙනවට වඩා පිරිහෙන පැත්තට තමයි හැරිලා තියෙන්නේ. ඒතකොට සත්වෝ සාමාන්‍යයෙන් කෙලිස් පැත්තට බරයි. සතර අපාය තමයි ඔවුන්ගේ මහගෙදර කියලා කියන්නේ. එතකොට ඉතාම සුළු සත්ව පිරිසක් ඇරෙන්නේ භවයෙන් භවයට මේ සිත එන්නේ එන්න දියුණුවෙන් දියුණුවට යනවා කියන එක එහෙම කාරණයක් මේ සසර නෑ. මේ සසර බොහොම භයානකයි. මේ මහා ධනපති වගේ එහෙම නැත්තම් මහා තාපසය වගේ හිටපු කට්ටිය එක සුළු මොහොතෙන් එක සුළු කාලයකින් පිරිහිලා මහා නීච වැඩ කරන අය බවට පත් වෙනවා. එතකොට එහෙම නැත්තම් තිරිසන් නිවනින් ලිපදෙලා කොහොමත් ඒ පවීමේ නිමග්න වෙලා ඉන්න සත්‍ය බවට පත් වෙනවා. ඉතින් සසර ගමනක් තුළ අපිට නම් පේන්නේ සත්‍යයේ දියුණුවට යනවට වඩා පිරිහෙන පැත්තටම යන්නේ. එතකොට අපි යම් ගුණධර්මයක් වැඩුවොත් ඒක අපිට අනාගතයට අනිවාර්යෙන් උපකාර වෙනවා. නමුත් බොහෝ විට වෙන්න පුළුවන් දේ තමයි ඒ වඩන වඩන ටික ඒ සසර ගමනේදී ෂය වෙලා යනවා. මොකද හැමදේම අනිත්‍යයි. එතකොට ගුණධර්මවල අධ්‍යාත්මික ශක්තිය ෂය වෙනවා. අකුසලයේ සිතේ බලවත් වෙනකොට කුසලයේ යටපත් කරන් තමයි ඒක මතු වෙන්නේ. එතකොට ඒ අකුසලයේ තුලින් කුසලයේ තියෙන බලය එන්නේ හීන කරලා දානවා. ගොඩාක් කාලයක් අකුසලයේ පවතිනකොට අර ಗುಣධර්ම වැඩුවා ಗುಣධර්ම වල බලය හීන කරලා දානවා. ඉතින් ඒක නිසායි ඔය බුදුරන් වහන්සේ දේශනා කරන්නේ මේ එක ධර්මයක් සත්වයන්ගේ නිවනට පිණිස හේතු වෙනවා නම් ඒක අප්‍රමාදය වගේ වෙනත් එක ධර්මයක් මම නොදකිමේ කියලා බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද මේ ඒක කියන්න හේතුවනේ ඇයි මේ සිත කියන එක අපි දියුණු කරනවා කියන එක දිගට කරගෙන යා යුතු වැඩ පිළිවෙලක්. බොහෝ කරුණු කාරණා යෙදෙන්නේ මේක වැටෙන්න. එතකොට ඒක නිසා තමයි ප්‍රමාද නොවි එක දිගට සිත තට්ටුවෙන් තට්ටුවට ගොඩනගෙන එක්කෙන තමයි මේ සසර ගමන ජයගන්නේ, මේ අරහත් භාවය දක්වා යන්නේ. එතකොට මේක ඔහේ වැටෙන්න දීලා බලාගෙන ඉන්න එක්කෙනා කවදාවත් ගොඩ යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ගාථාවෙනුත් ඒ හරි ලස්සන්ට පෙන්නන්නේ ඒකයි. මේ කතාවෙනුත් පෙන්නන්නේ ඒකයි. ඒ කියන්නේ බොහෝ අයට ඇත්තටම නිවන් දකින්නට අවස්ථාව තියෙනවා. එක්කෝ කල්යාණ මිත්‍රයෙක් නැහැ, බුදු කෙනෙක් පහල වෙලා නැහැ, එහෙම නැත්නම් ධර්මයේ කියලා දෙන හොඳ කල්යාණ මිත්‍රයෙක් නැහැ. ඒක තමයි ඇත්තටම ප්‍රධානම කාරණේ. බුදුරන් වහන්සේ පෙන්නේ මේ කල්යාණ මිත්‍රයන් නිසා තමයි බුද්ධ ශාසනය පවතින්නේ. ඊට පස්සේ කල්යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් නුවණක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒක තමයි මට හිතෙන්නේ දෙවෙනි ප්‍රධාන කාරණයක් වෙන්නේ. දැන් අපි දැකලා තියෙන ඔය IQ තරංග ලෝකේ තියෙනවා. මහා අති දක්ෂ පුද්ගලයෝ ඉන්නවා ලෝකේ. අපිට හිතා ගන්න බැරි තරමට බුද්ධිමය හැකියාවන් තියෙනවා. දැන් මම ගිහි කාලේ ඒ චෙස් ක්‍රීඩාව කළා. මම දන්නවා ඒ චෙස් ක්‍රීඩකයෝ ඉන්නවා පිටරටවල පුදුම දක්ෂ හැකියාවන් තියෙන උන්ගේ මානසික හිතීමේ වේගෙ අපිට හිතා ගන්න බැහැ. එතකොට මේ වගේ මේ මහා හැකියාවන් තියෙන බොහෝ දක්ෂ පුද්ගලයෝ ඉන්නවා මුළු ලෝකෙ පුරාවටම. හැබැයි ඒගොල්ලන්ට ධර්මයක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒක කෙරේ විශ්වාසයක් හැදිලා නැහැ. ඉතින් අන්න ඒ වගේ දක්ෂ පුද්ගලයෙක් ගැන බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා. අර කවස්ථාක බුදුරජාණන් වහන්සේ ආ උණ බම්බුව උඩ මේ සර්කස් දක්වන පුද්ගලයාව එක ගාතාවක් කියලා ඒ නිවන් දක්වන්න සමත් වුණ. අන්න ඒ මොකද ඒ වගේ මේ දක්ෂය ඉන්න බුදුරජාණන් වහන්සේට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ හැකියාව තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ. ඉතින් ඒ යමක් හිතා ගන්න පුළුවන්, වීර කරන්න පුළුවන්, මනස මෙහෙවලා හොඳ නරක තේරුම් ගන්න පුළුවන්, ඒ දක්ෂකම තියෙනවා නම්, කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම්, එයාට මේ ගමන යන්න පුළුවන්. ඉතින් අපි පාරමිතා කියලා බොහෝ දුර දිගු සසර ගමනක් ගැන හිතුවොත් ඒක බොහොම භයානකයි. මොකද සිත තියෙන්නම වැටෙන පැත්තට මේ වෙලාවේ ප්‍රමාදයටපත් වුණොත් අපිට කවදා මේක ආයි ලැබෙයිද, අවස්ථාව ලැබෙයිද කියලා හිතාගන්න බෑ. ඉතින් ඒකයි මේ පාරමිතාවල වැරදි අතට ගැනීමේ වැරද්ද තියෙන්නේ. නමුත් මේ අනිවාර්යෙන් බුදු කෙනෙක් වෙන්න ඒක කියන්නේ අතිවිශාල සත්‍යයක්. අපිට හිතාගන්න බැරි අධ්‍යාත්මික ශක්තියක් එතන තියෙන. ඉතින් ඒ මට්ටමට එන්න අනිවාර්යෙන්ම ලොකු උත්සාහයක්, එක භවයකදී බෑ, ඒක භව ගණනක කරපු උත්සාහයක් තියෙනවා. එතකොට මහා ශ්‍රාවකයන් වහන්සේලාත් අපිට පේනවා ඒ ඔවුන්ගේ පුණ්‍ය ශක්තිය නිසා ඔවුන් ජීවිතයෙන් ජීවිතයට, ඒ වගේම නොයෙක් ජීවිතවල පැවිදි වෙලා හිටපුවක් පේනවා සමහර අය. සමහර අය බොහෝ වෙලාවට ඒ දිව්‍ය ලෝකවලමයි ගත කරලා තියෙන්නේ. එතකොට ඔවුන් මේ අධ්‍යාත්මික වශයෙන් සිත දියුණු කළාට වඩා වෙලා තියෙන්නේ අර සමහර පදුමුත්තර බුදුරන් වහන්සේගේ කමයේදී ඔවුන්ට වාසනාව වන්තලිස ඒ ලොකු පිනක් කරගන්න ලැබිලා එතනින් පස්සේ දිගින් දිගටම දිව්‍ය ලෝකවල උත්පත්ති ලැබලා. ඉතින් ඒ වගේ තැන්වල ඇත්තටම මානසිකව පිරිහෙනවත් අඩුයි. ඉතින් ඔවුන් ඒ දිගට ආපු ගමනක් තියෙනවා. හැබැයි ඒ අනික් අයට, විශේෂයෙන්ම සාමාන්‍ය පුද්ගලයෙකුට මට හිතෙන්නේ, හිතාගන්න තියෙන්නේ මේක තමයි අවස්ථාව තියෙන්නේ. එතකොට අපිට මේ සසර ගමනක් ගැන විශ්වාස කරන්න බෑ. ඉතින් මේ පාරමිතා පිරීමක් ගැන බුදුරජාණන් වහන්සේ කිසිම ආකාරයකින් දේශනා කළා නැහැ. එතකොට ඒ අපි මේ ජීවිතයේ වඩන ගුණධර්ම අනිවාර්යෙන්ම උපනිශ්‍රේ වෙනවා ඊළඟ ජීවිතවලට. ඒ කරන පින සමහරට කල්ප ගණන් ඉදිරියට උපනිශ්‍රේ වෙනවා. නමුත් ඒ කිසිවක් ගැන අපි මේ විශ්වාසය නොතිබ මේ ළඟ ළඟම මේ නිවන කරා යා යුතුයි කියලා අපි අදිෂ්ඨානය ඇති කරගත යුතුයි කියලයි මම කල්පනා කරන්නේ. තෙරුවන් සරණයි.